ఆర్డర్ ప్లీజ్. కథానాయకవరయాగి నివేదన. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්මයා විසින් 2019 ජනවාරි 24 වෙනි දින පාර්ලිමේන්තුවේදී මතුකරන ලද කරුණු පිළිබඳ ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරි කිරීමට හැකි බව මෙම සභාවට දැනවනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු නගර සැරසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යමා.
ගරු කථානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 70 ආ වගන්ති යටතේ පත්කරන ලද නිශ්චිත බලධාරයා විසින් එකී පනතේ 70 ඈ සහ 70 ඈ වගන්ති සමග කියවිය යුතු 137 වගන්ති යටතේ උපාධි පිරිනමන ආයතන සම්බන්ධයෙන් සාදන ලදුව 2018 අගෝස්තු 30 වෙනි දිනති අංක 286 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද රීති සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආ වගන්ති යටතේ කාට්සු හයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් KIU ආයතනය භෞතීය විද්‍යාව පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2018 ඔක්තෝබර් 1 දිනැති අංක 291 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම රීති සහ නියමය අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මහානගර බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2012 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම සෞඛ්‍ය මානව සුබසාධනය සමාජ සයිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය සහ මානව සුබසාධන සමාජ සයිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළද 215 අංක පාදරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, ගරු එස්.එම්. මරිකාර මැතිතුමා.
ගරු කථානායකතුමනි, කඩුවෙල හේවාගම සමගින් මාවත අංක 295 ඩී දරණ ස්ථානයේ පදිංචි KM ලීලාවති මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු මුදල් ඇමැතිතුමාගේ ඇසීමට.
මහානව ගරු කථානායකතුමනි,
ගරු මුදල් රාජ්‍ය ඇමැතිතුමා
කල් ඉල්ලනවා.
ගරු දයසිරි ජයසේකර මැතිතුමා
මහානව ගරු කථානායකතුමනි,
ගරු කර්මාන්ත වාණිජ කටයුතු දික්කාන නැවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම පිළිබඳ ඇමැතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය ඇත්තටම අපිට අයිති එකක් නෙවෙයි. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පසු සම්පත් සහ වාරිමාර්ග දීවර ජල සම්පත් අමාත්‍යංශයට අයිති. ඒ නිසා මේ ප්‍රශ්නය ඒ අමාත්‍යංශයට යොමු කරන්න කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.
කවුද ඒක යොමු කරන්නේ?
මාලිකම්තුමා යොමු කරන්න.
හොඳයි. ගරු ජයසිරි ජයසේකර මහත්මයා,
කුකුල්මා සානයනය පිළිබඳ මේ මේකේ කාරණා තියෙන නිසා මේක මේ පරිභෝග කටයුතු අමාත්‍යංශයේ මොකද වැදගත් වෙන්නේ ගරු කථානායකතුමා?
නෑ,
අද දැන් ඊයේත් එක්කෙනෙක් බෙල්ලල දාගෙන මැරුණා මේ ලංකාවේ මේ මේ කුකුල්මාස් පරිභෝජනය කරන එක්කෙනෙක්. දවස ගානේ මේ 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 මිනිස්සු ඇත්තටම කවදක්වත් ලංකාවේ කුකුල්මාස් නිෂ්පාදනය කරු මිනිස්සු බෙල්ලල දාගත්තේ නෑ. දැන් දෙන්නෙක් මැරුණා.
හොඳයි, මම
හිතන්නේ මේකට ප්‍රශ්නෙට උත්තරයක් අපිට අවශ්‍යයි.
ඒක නම් මේක දැම්මේ. හොඳයි, යමු කරන්න. බොබිතුති, ගරු චවින්ද විජේසිරි මැතිතුමා, ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිනිය,
අග්‍රාමාත්‍යතුමා
ජාතික ප්‍රතිපත්ති බලධාරී ඇමැතිතුමා ඇසීමට.
තානායකතුමනි, අගමැතිතුමා සතියක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, අමාත්‍ය මණ්ඩලයේ සාමජීවන විද්‍යා තාක්ෂණ පරීක්ෂණ ඇමැතිතුමා ඇසීමට.
තුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා.
කතානායකතුමන් ප්‍රශ්නේ අහනවා.
ගරු මහාමාර්ග මාන සංවර්ධන කන්තිල් සම්පත් ඇමතිතුමා.
අතියක් කල්ලිලා තිබුණා.
හොඳයි. දෙවැනි වටය තුන්වැනි ප්‍රශ්නේ ගරු චමින්ද විජේසිරි මැතිතුමා ප්‍රශ්න අහනවාද?
අහනවා ගරු කතානායකතුමනි.
කතානායකතුමනි ස්වදේශ කටයුතු ඇමතිතුමා සති දෙකක් කල්ලිලනවා.
පහ පද්ම උදේශාන්ත ගුණසේකර ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න අහනවාද?
ප්‍රශ්න යනවා.
අධ්‍යාපන ඇමතිතුමා
නෑ කුෂිකර්ම ඇමතිතුමා
ආනන්ද අලුත්ගමගේ ප්‍රශ්නේ
නෑ පොද්ද උදේශාන්ත මැතිතුමයි රුමුතුමාට සභාගත කරනවද? නියෝජ්‍ය ඇමතිතුමා හය
පස්සෙනියක
නෑ පහ කුෂිකර්ම ගාමී ආතිකරුද පසු සම්මද ඇමතිතුමා.
ඒක අහුවත් දන්නේ නෑ.
ඒක ඇහුවේ නැහැ. අහනවා ඇහුවා.
ගරු සභාගත කරනවා.
ආචාර්ය බන්දුගුණතුමා
සභාගත කරනවා කතා
නැහැ. හරි ගරු මැතිතුමා. දැන් ඊගන්ට 6. ගරු ආනන්ද අරුද්ගේ මැතිතුමා අධ්‍යාපන මැතිතුමා ඇසීමට. ගරු අධ්‍යාපන මැතිතුමා සභාගත කරනවද?
සති දෙකක් කල් ඉන්නවා ගරු කතා නැතුව.
හරි. එචරයි. 8. ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනත් කෙරුම්පත් 2019 කාරක සභාව. Order please. පළවෙනි උපලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශය ශීර්ෂ 126 212 සහ 213 සහ නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ශීර්ෂ 166 214 සහ 332 සලකා බැලීම පූර්වභාග 10 සිට අපරභාග 12 30 දක්වා සහ අපරභාග 1 සිට අපරභාග 7 දක්වා. කපා හැරීම ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි 2019 විසර්ජන පනත් කැටුම් පතෙහි කාරක සභාවස්ථාවේ අද දින විවාදයට ගැනෙන අංක 126 212 213 166 214 සහ 332 දරන වැවශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහනෙහි සියලුම පුනරාවර්තන වියදම් හා මෝදන වියදම් රුපියල් 10,000 කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කාරක සභා අවස්ථාවේ විවාදයේ මම හිතුවා මේක ආරම්භ කරන්න අම්පාර මහවය කුඩා හරස්ගල ද්විතීක පාසලේ දරුවන් විසින් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක ලියලා වෙලා තිබුච්ච ලිපියකි. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියපු මේ අම්පාර මහා ඔය කුඩා හරස්කල ද්විතීක පාසලේ දරුවන් බොහෝ දෙනෙක් අතර මේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට ගියපු රත්නපුර දිස්ත්‍රික්කයේ ගුරුවරු මාර්ගයෙන් අතර මට මේක ලැබුණේ. ඒ ගුරුවරුන් සංවේදී පුද්ගලයන් වීම නිසා තමයි මේක අපිට ලැබා තිබුණේ. එක ලිපියක් ඒ දරුවන් මෙහෙම ලියා තිබුණේ ප්‍රශ්න පිළිතුරු පත්‍රය. සර් අපේ ඉස්කෝලට අවුරුදු 6ක් තිස්සේ විද්‍යාගුරුවරයෙක් නැහැ. ඒත් මම අනිත් ළමයි වගේ මට මාව පාස් කරලා දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. අපේ නංගිලා මල්ලාටවත් විභාග පාස් වෙන්න විද්‍යාගුරුවරයෙක් දෙන්න අපේ ඉස්කෝලේට. ඒ ඇති. ගරු කතානායකතුමනි මම මේ අම්පාර මහාවය කුඩා හරස්කල ද්විතීක පාසලේ දරුවන්ගේ කතාවෙන් පටන් ගත්තේ අපි අවුරුදු 70ක් තිස්සේ අපේ රටේ අධ්‍යාපනය අපිට අපේ රටේ ඔය මුතුන් මිත්තෝගේ කාලයේ කරිච්ච වාරි මාර්ග කටයුතු වගේ යම්කිසි විශිෂ්ටතම දේවල් කීපයක් හඳුනනහම අපිට අපේ වැඩිහිටි පරම්පරාව පිළිබඳව ආඩම්බරයෙන් කියන්න තියෙන ප්‍රතිපත්තිමය ජයග්‍රහණ දෙකක් වගේ තමයි තියෙන්නේ ලංකාව. එකක් මේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය. අනිත් එක නොමිලේ සෞඛ්‍ය. ඒ අඩුපාඩුකම් මොනවා තිබුණා තා මේකේ මූලික සැකිල්ල තියෙනවා 41978 ඉඳලා ආපු හැම ආණ්ඩුවක් මේක විනාශකරන්න කටයුතු කළා. දැන් මේ මහාවය අම්පාර ප්‍රදේශයේ දරුවන්ගේ කතාව රටේ ඉතා විශාල ප්‍රමාණයක් පාසල්වල තිබෙන කතාව. ඒ කියන්නේ දැන් මේ ළමයි ලියන්නේ එකම විභාගවලට එකම මට්ටමින් තමයි ගලංගේ ප්‍රතිඵලage ඉන්නේ වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා තමයි පසුගිය කාලයක් තිස්සේ අපේ රට තුල දැවැන්ත මැදිහත් වීමක් ගුරුවරුන්ගේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශේෂයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාර තුල මගින් මගට මේ පාලකයන්ට කියන්නේ තමන් කරන යම් යම් කුඩා කුඩා දේවල් නැත්තම් තමන් පුද්ගලිකව දරන සමහර මේ අධ්‍යාපන වෙනුවෙන් දරන මහන්සියට මහන්සිය පිළිබඳ කතන්දරයට වඩා ලොකු සිදුරක් ලොකු බිඳවැටීමක් අපේ අධ්‍යාපනයේ තියෙනවා කියලා. මම මගේ කාලේ ගොඩාක් ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්ති මේ කරුණු කතා කරන්න. මොකද එහෙම කිව්වා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැති බව මම දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශය ගැන කතා කරන මම හිතන්නේ 15 වෙනි විතර අවස්ථාව 14 වෙනි හෝ 15 වෙනි අවස්ථාවේ ඒ නිසා මටම තේරලා තියෙනවා ප්‍රතිපත්ති කතා කරලා ලොකු තේරුමක් නැහැ කියලා. ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා මේ අධ්‍යාපනය කියන රාජ්‍ය අධ්‍යාපන කියන වියදම දිගින් දිගටම හැම ආණ්ඩුවක්ම කප්පාදු කරනවා. ඒ කප්පාදුවේ ප්‍රතිඵලයක් විදිහට පාසල් වලට දරුවෙක් බාර දෙනකොට එක වසරට පමණක් නෙමෙයි 6 වසරට පවා මවක්ීමේ කියන අධ්‍යාපන ඇමතුමාගේ ජීවත් වෙන ඔහුගේ පුද්ගලිකව මම ගන්න ප්‍රශ්නයක් නෙමෙයි එතුමාගේ කුලියාපිටි අධ්‍යාපන කලාපයේ පවා දරුවෙක් 6 වසරට බාර දෙනකොට එක වසරට බාර දෙනකොට අම්මලා තාත්තලා ඩිස්පියුට් වර්ගණ යන්නෝ රුපියල් 10000කට වැඩි ප්‍රමාණයක් ඒවා දෙන්න ඕන. එතකොට දැන් ඒස රටේ ලොකු මතයක් ගොඩනගුණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උද්ඝෝෂණ මගින් අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදනය 6%ක් වෙන් කරන්න. දැන් 6%ේ කතාව කෙසේ වෙතත් රාජපක්ෂ පාලනයේ කාලේ මේක විශාල වශයෙන් කපාදු කරගෙන ඇවිල්ලා මේක 1.7ට විතර බැස්සුවා. සාමාන්‍ය අධ්‍යාපන කරන වේදම අඩු කළා. ඊට පස්සේ දැන් වර්තමාන ආණ්ඩුව බලයට එනකොට කිව්වා මේ 6% කරනවා. වැඩි කරනවා කියලා. දැන් මම තිය ළඟ තියෙනවා කරු කතානායකතුමනි මුදල් රාජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ කාරක සභාවේ. දැන් අධ්‍යාපනයට අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය කියන මේ අමාත්‍යාංශ තුනම තමයි දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කරනකොට ගණන් ගන්න. දැන් අපි හැමදාම පුරුදුලා තියෙනවා ආණ්ඩුවත් පුරුදුලා තියෙනවා අපිත් පුරුදුලා තිබුණා අයවැයේ වෙන් කරන මුදල දිහා බලලා දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතය ගණනය කරන එක. නමුත් අද දැන් අපිට පෙනී යන දේ තමයි මේ අයවැය වෙන් කිරීම කියන ඒවා ඇත්තටම නිකන් මේ සුරංගනා කතා. ඒවා කවදාවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 100% කොහොමත් වෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්නවා. නමුත් අඩුම ගහන එක 50%කට 60%කටවත් යන්නේ නැහැ. ඒක නිකන් මෙතන අර කොලේ අනුමත කරගෙන දාන ඉලක්කම් ටිකක් විතරයි. ඒ නිසා කරු කතානායකතුමනි ඇත්තටම අපිට අයවැය විවාදය කියලා දැන් හොඳටම කරනවා නම් කරන්න තියෙන්නේ කලින් අවුරුද්ද අයවැය මොනවද ආණ්ඩුව කරේ කියන එක තමයි වාද කරන්න ඕනේ. දැන් ගරු කතානායකතුමනි මේ මුදල් කාරක සභාව පරීක්ෂණ කරලා මේ හොයාගත්ත කරුණු මම කියන්නම්. 2016 මේ සැබෑ වෙන් කරපු ගණන් නෙමේ සැබෑවටම අධ්‍යාපනයට වෙන් කරපු මේ අමාත්‍යාංශ තුනේම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 2016 මුදල් කාරක සභාව කියනවා 1.04යි. 2017 1.34යි. 2018 ගිය අවුරුද්දේ 1.27යි. දැන් මේ වෙන කවුරුත් මේ මුදල් කාරක සභාව කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ලේකනගත කළා සභාගත කළා තියෙන. එතකොට කරු කතානායකතුමනි අපිට විවිධාකාර පුර සංකල්ප කතා කියන බල මොකද අධ්‍යාපන අමාත්‍යාංශය විශාල අමාත්‍යාංශයක් ඕන තරම් එකේ කරන දේවල් පෙන්වන්නත් පුළුවන් නොකරන දේවල් පෙන්වන්නත් පුළුවන් මම පිළිගන්නේ. හොඳ පෙන්වන්නත් පුළුවන් නරක පෙන්වන්නත් පුළුවන්. නමුත් මේ දල ජාතික නිෂ්පාදිතයෙන් රාජපක්ෂ යුගයටත් වඩා මේ මෛත්‍රී රනිල් යුගයේ මේ කප්පාදු කරනවා කියන්නේ මොකද්ද මේ? දැන් බොතුමා බලන්න මේකේ මේ බජට් කියන්නේ ඇලොකේෂන් එකයි ඇක්චුවල් එකයි. ගත්තොත් එහෙනම් මොකද්ද තියෙන්නේ? තියෙන දේ තමයි 2015 මිලියන් බිලියන් 75ක් වෙන් කරනවා වියදම් කන්නේ බිලියන් 36යි. 2016 බිලියන් 204ක් වෙන් කරනවා සමාවෙන්. ඒක අර පරණ ගොඩනැගිලිත් වල දාපු එක ඊට පස්සේ ඒක රිවයිස් කරා බිලියන 83ක් වෙන් කරනවා. ඊට පස්සේ වියදම් කරන්නේ බිලියන 40යි. 2018 බිලියන 103ක් වෙන් කරනවා. වියදම් කරන්නේ බිලියන 76යි. දැන් ගරු කථානායකතුමනි, ඒ නිසා වයවැය විවාද වෙන දවස්වලදී ජනමාධ්‍ය හරහා කියන්න පුළුවන් අපි මෙච්චර අච්චර වෙන් කරා කියලා. ඒ නිසා මම මේක පෙන්නුවේ දැන් රටේ දරුවන් රටේ අධ්‍යාපනයේ මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම Institute for of Policy Studies සමාන IPS ආයතනය විසින් මෑතක IPS ඔව් the Institute for Policy Studies කියන එහි පරේෂණ කණ්ඩායමක් විසින් ඉතා හොඳින් අපේ රටේ හරි කලාතුරකින් එහෙම දේවල් වෙන්නේ සාමාන්‍යයෙන් දහජරාව තමයි ගොඩක් ජනමාධ්‍ය වල ලියන්නේ. මේ මාධ්‍ය කණ්ඩායම මේ රිසර්ච් කණ්ඩායම ලියපු එක පුවත්පතක පළ කරලා තිබෙනවා. Daily FT එකේ අගය කරන එක පළ කිරීමත් ලිවීමත් ගැන. දැන් මොකද්ද කරුව කතානායකතුමා, අපේ රටේ අධ්‍යාපනයේ මේ මුදල් වෙන් කිරීම කෙනක වැදගත් වෙන්නේ ඇයි? දැන් මේ කණ්ඩායම ඇනලයිස් කරලා තියෙනවා ලංකාවේ ගුරුවරුන්ගෙන් يعني විද්‍යාව උගන්නන ගුරුවරුන්ගේ 45යි විද්‍යාවට පුහුණු කරලා තියෙන්නේ. දැකල ඇමතුමාගේ එතුමාවට පස්සේ කරපු ටික ගැන මම එහෙම පටු වර්තේ නෙමෙයි ගන්නෙ. ඔබතුමාලානේ මේ රට 70 අවුරුද්ද පාලනය කළ තියෙන්නේ. අඩු ගානේ පහුගිය අවුරුදු 40 කෙලින්ම ඔබතුමාලා දැන් ගොඩක් ඉන්නවනේ කට්ටිය කරපු කට්ටියත් විද්‍යාකරුන්ගේ 45යි පුහුණුව ලබලා තියෙන්නේ විද්‍යාව උගන්නන්න. ගණිත කරුවරුන්ගේ 16යි පුහුණුව ලබලා තියෙන්නේ ගණිත උගන්නන්න. අපි දරුවන්ව ටියුෂන් යවනවා බයිනවා ඔක්කොම කරනවා ඒ වෙනුවෙන් මම මට කුඩා වෙලාවයි තියෙන්නේ ඇමතුමා ඔබතුමාගේ පිළිතුරු කතාවේදී දෙන්න නැත්තම් මේක නෑ 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 ඒකට මම ඔබතුමා උත්තර දෙන්න මම මේක හැන්සාට් කරනවා ඒ කියන්නේ විවාදයක් නෑ මම මේ මම මුලින් කිව්වේ රජයේ මුදල් කාර්ක සභාව වාර්තාව ඔබතුමාට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම් ප්‍රතික්ෂේප කරන්න මේක Daily FT එකේ IPS එකේ රිසර්ච් ටීම් එක කරපු දෙක ඔබතුමාලා සංකේතයකන වලින් නෙමෙයි නම් කෙනෙක්ලා මම දැනගන්න කැමති උත්තර දෙන්නේ ඊළඟ දේ තමයි ඒ නිසා දුප්පත්කම් දැන් ආර්ථික ප්‍රශ්නය සහ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු කරු කතානායකතුමනි ලොකු ප්‍රශ්නයක් දැන් ලංකාවේ උසස් පෙළ ගත්තොත් ලංකාවේ දුප්පත්ම ජනගහනයේ 15% 10 ඒ 15% 10 ඒකේ දරුවන්ගේ 15% 10 දරුවන්ගේ 29% කරු කතානායකතුමනි උසස් පෙළට එන්නේ පොහොසත්ම 10% පවුල් වල දරුවන්ගෙන් 73% එනවා උසස් පෙළට ඊළඟට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ මුළු උසස් පෙළ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ඉහළම ධනවත්ම 20% සම්පූර්ණ වෙනවා 28%ක් පහළම 50% සම්පූර්ණ වෙන්නේ ගරු කථානායකතුමනි 22%යි මේ වාර්තාව ඉතා මැනවින් එය පෙන්වා දෙමි ඉතින් ඒ නිසා දැන් මොකද්ද මේ වෙන්නේ එතකොට? දැන් අධ්‍යාපන නොමිලේ අධ්‍යාපන ක්‍රමයේ අපේ රටේ තිබුණේ මිනිසුන්ට සමාජ ස්තර අතර උඩට යන්න. පාලමක් වගේ. පහළ පන්ති ඉපදුනාට නොමිලේ අධ්‍යාපනය උඩට එන්න පුළුවන්. ලංකාව මේ හයිතියක් වෙන්නේ නැතුව පකිස්තානයක් වෙන්නේ නැතුව නේපාලයක් වෙන්නේ නැතුව මොකක් හරි මේ මානව සංවර්ධන දාර්ශනික උඩට ගිහිලා තියෙන්නේ ඔන්න ඕක නිසා. අපේ රටේ පන්ති අතර ගමන් කරන්න තියෙන ලොකුම පාලම අධ්‍යාපනය. නැත්තම් ඉතින් දේශපාලනයට හොරකම් කරන්න ඕනේ. ඒකත් පන්ති අතර මාරු වෙන්න පුළුවන් එකක් තමයි. දුප්පත්ම විදියට ඇවිල්ලා කෝටිපති විදියට මැරෙන්න පුළුවන්. නමුත් සාධාරණ ක්‍රමයේ අධ්‍යාපනය. දැන් ලෝකයේ දියුණුව බලන්න කරු කථානායකතුමනි පොහොසත්තු කොච්චරද කෙනෙක් ඉන්නම් ලෝකේ ලොකුම පොහොසත් රට ඉන්දියාව. නමුත් ලෝකේ දියුණුව අපි දියුණුව කියලා රට මොනවද? අපි යුරෝපයේ දියුණුව කියන්නේ ඇයි? යුරෝපයේ දියුණුව කියන්නේ යුරෝපයේ ඉන්න බිලියනර්ස් ගානේ නෙමෙයි. යුරෝපයේ පහළ පන්තියක් ඉන්නවා දුප්පත් පන්තියක් ඉන්නවා නමුත් වැඩි පිරිසක් මධ්‍යම පාන්තික මට්ටමට අවිලා තියෙනවා ඔවුන්ගේ ඔක්කොම ඉගෙන ගන්නවා මොකද යුරෝපයේ අතිබහුතරයක් රටවල් වල තියෙන්නේ නොමිලේ අධ්‍යාපනය අධ්‍යාපනයට වියදම් කරනවා ඇති වෙන්න ඒ නිසා ඔබතුමාලා බලන්න දැන් අද රටේ මේ රිසර්ච් එක කියනවා උසස් පෙළ දරුවෙක්ට අද ටියුෂන් වලින් යන්නේ උසස් පෙළ ගොඩක් උසස් පෙළ දරුවට කරු කථානායකතුමනි සාමාන්‍යයෙන් පොහොසත්ම 120 පවුල්වල ගත්තොත් සාමාන්‍යයක් ලෙස ගත්තොත් රුපියල් 12,930ක් ගන්නවා. මා පෞද්ගලික දන්නවා රුහුණු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මට කිව්වා මෑතකදී මේ පසුගිය මම හරියටම ට්‍රේස් කරන නිසා ඒක හරියටම තන කියන්නේ නැහැ. පසුගිය අවුරුදු දෙක තුන ඇතුළතදී ලංකාව ඉහළම ලකුණු මට්ටමකට ආපු උසස් පෙළ ශිෂ්‍යාවකට රසායන විද්‍යාව පන්ති ටියුෂන් එක කළා එක්තරා විශ්වවිද්‍යාල ආචාර්යවරේ ගෙදරට අවිල්ලා මාසෙට රුපියල් ලක්ෂයයි. ඒ දරුවා ඇත්තටම ලකුණුත් ලංකාවේ පළවෙනි හතර පහට ආවා. ඒවැනි විශේෂතා පැත්තක තිබ්බොත් සාමාන්‍ය උසස් පෙළ දරුවෙක්ට අද ටියුෂන් ක්ලාස් එක 2500යි සාමාන්‍යයෙන් මාසෙට 12930ක් යනවා කියලා මේ රිසර්ච් ගෲප් එක කියනවා. එක දරුවෙක්ට 12930ක් යනවා උගන්නන්න ටියුෂන් වලට පමණ. නමුත් ටියුෂන් සායව ආශ්‍රිත දේවල් වල. නමුත් දුප්පත්ම 10%කට අයිති. පවුලක සාමාන්‍ය ආදායමම ගත්තොත් ගරු කතානායකතුමනි මාසෙකට 19 රුපියල් 19720යි. ලංකාවේ වෛද්‍ය පීඨ ඉංජිනේරු පීඨ අරන් බලන්න 73ක් 74ක් විතර ගරු කතානායකතුමනි අද මධ්‍යම පන්තියෙන් එන්නේ. අද වෛද්‍ය පීඨ මොකද අද තියෙන මේ ටියුෂන් අධ්‍යාපනයේ මේ තරඟයත් එක්ක අති විශාල මුදලක් වෙන් කරලා උගන්න ඉගෙන ගන්න දරුවන්ට හැර ග්‍රාමීය හරි නැත්තම් දුප්පත් දරුවෝ ග්‍රාමීය නෙමෙයි ඒක ග්‍රාමීය ප්‍රශ්නයක් නෙමෙයි දුප්පත් දරුවන්ට ඇත්තටම සාමාන්‍ය පහළ පන්තික දරුවන්ට ඉතාම දුෂ්කරයි මේ විශ්වවිද්‍යාලවල තියෙන ඒ ස්ථාන ටිකට එන්න. ඒ නිසා තමයි අපි මේ ගැන තවදුරටත් කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අධ්‍යාපනයට අඩු ගානේ වෙන් කරන මුදලවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිවරයා සහ නිලධාරී පළාත් සභාව ඔක්කොම ඒක වෙන් කරන්නේ නැහැ කියලා කියන්නේ ඔබතුමාලා මේ රටේ දරු પરම්පරාවට කරන මහ විශාල අපරාධයක් ඒක. මොකද හැම ඇමතිවරයාම හිතනවා තමන් මහන්සි වෙනවා කියලා. නමුත් අවසානයේ ඒවා ප්‍රතිඵල ලෙස බලනකොට ඒවා විශ්ලේෂණය කරාම තමයි අපිට පේන්නේ මොනතරම් බරපතල බිඳවැටීමක් අධ්‍යාපන මුදල් වෙන් කිරීම තියෙනවාද කියලා. ඒ නිසා දැන් උදාහරණයක් ගත්තොත් දැන් ගොඩාක් විවේචනය කරනවා කලා උපාධාරින් ගැන. කලා උපාධාරින් 55%ක් සම කලා කලමනාකරණ වාණිජ නීති මේ උපාධාරින් ප්‍රමාණය 55%ක් ගරු කතානායකතුමනි සමස්ත උපාධාරින්ගේ සරසවි ශිෂ්‍යයන්ගේ. දැන් ඒගොල්ලන්ගේ කලා උපාධාරින්ගේ 32%කට තමයි රැකියාව ලැබෙන්නේ වැඩි පිරිසකට රැකියාව ලැබෙන්නේ ගොඩක් පහුවෙලා. දැන් මේ රිසර්ච් කණ්ඩායම් පරීක්ෂණ කණ්ඩායම අහලා තියෙන ඔය කලා උපාධාරින්ගෙන් ඔබ ඇයි කලා උපාධිය තෝරගත්තේ කියලා. ඉස්කෝලේදී ඇයි ආර්ට්ස් කරේ කියලා. ඒ රැකියාවෘත උපාධාරින් 66%ක් කියලා තියෙනවා තමන්ගේ පාසලේ තෝරගන්න තිබුණේ ඒක තමයි කියලා. ඊට පස්සේ ඔබතුමාලා මෙතන දෙස් දෙවල් තියෙනවා කලා උපාධියක් ගත්ත එක වැරදි කියලා. ඔබතුමාට මේ රට කර්මාන්තකරණය කරලා අරන් ඕවයින් හදන්න බෑ. ඔබතුමාලා 70 අවුරුද්දක් තිස්සේ කරලා තියෙනවනේ. අඩු ගානේ කන්නංගර මෙතුමා විසින් හදපු අපේ රටේ ජනතාව විසින් නඩත්තු කරන මේ අධ්‍යාපන පද්ධතියව දරු પરම්පරාවන්ට ආරක්ෂා කළ දෙන්න. ඒක නොකරන එක ඔබතුමාලා කරන බරපතල අපරාධයක් කියන එක කියමින් මම මේක හැන්සාඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද අමතුමාට දැන් ඒක හොයාගන්නත් ඕනේ කියලා කියව නිසා. ඊළඟට කරු කතානායකතුමනි දැන් මම ඉතාම ඉක්මනින් කියන්නම්. දැන් මංගල සමීර රැමතුමා කිව්ව උසස් පෙළ ඉහළම ලකුණු ගන්න ළමයින්ට මේ මොනවාද මේ ශිෂ්‍යත්ව ලබා දෙනවා හාවර්ඩ් එකේ ෆිලඩෙල්ෆියා වල යුනිවර්සිටිස් වල මොනෑෂ් ඕවයි. කිසි අවුලක් නැහැ දෙන්න 14 දෙනෙක්ට. ඒ කියන්නේ විෂය ධාරා පහෙන් 5 පළාත් 9 14යි. නමුත් මුදල් කාරක සභාව මොකද්ද කියන්නේ? මුදල් කාරක සභාව හඳුනාගෙන තිබෙනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍යත්ව සහ සහනාධාර සඳහා 2016 2018 අවුරුදු වල වෙන් කරන ලද මුදල් වලින් මිලියන 882ක් ගිය අවුරුද්දට වඩා කරු කතානායකතුමනි මේ අවුරුද්ද කපලා තියෙනවා. මම මේක කලින් දෙවෙනි වර කියාවීමේදී කිව්වා උදාහරණයක් ගත්තොත් මම කියන්න මේ. වෙනත් රටවල් සමග ශිෂ්‍යත්ව අධ්‍යාපන වැඩසටහන් වලට 2017 මිලියන 44ක් තිබ්බා මේ අවුරුද්දේ මිලියන 25යි. ඊළඟ රාජ්‍ය විශ්වවිද්‍යාල හොඳම දක්ෂතා දක්ව උපාධි අපේක්ෂකයන්ට ලෝ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම පිණිස ශිෂ්‍යත්ව වැඩසටහන් සංවර්ධන සහනාධාරයක් තිබුණා 2017 මිලියන 500ක් තිබුණා මේ අවුරුද්දේ වෙන්ලා තියෙන මිලියන 100යි මිලියන 400ක්ම කපලා. ඊළඟට ඉතින් මම වෙලා වෙන නිසා මේ රාජ්‍ය මුදල් කාරක සභාව සාක්ෂි. දැන් මිලියන 500ක් වෙන් කරා නම් ඒකේ ළමයි 40කට 50කට යන්න පුළුවන්. දැන් ඔබතුමාලා ඒව මුදල් කපලා එක්කෝ කරලා නැහැ එක්කෝ බොරුවට දානවා කරන්නේ නැහැ. ඒ වෙනුවට දැන් කියනවා අර 14 දෙනෙක් ගෙනියන එක. 14 දෙනා යවන එක වැරද්දක් නැහැ. නමුත් ඒ වාර අර සමහර channel වලින් කරන superstar තරඟ වගේ. ලක්ෂයක් සහභාගි වෙනවා දිනන් එක්කෙනයි ඒක උස්සගෙන යනවා අවුරුද්දක් තිස්සේ ඊට පස්සේ. ඒක උස්සගෙන යන එක මාකට් කරනවා. ගරු කතානායකතුමනි. ඒ නිසා ඔබතුමාලගේ වැඩ කතාවයි ක්‍රියාව අතර ලොකු වෙනසක් තියෙනවා. ඊට පස්සේ මම කැමතියි ඊට ඉක්මනින් කරුණු කීපයකට එන්න වෙලාව නැති නිසා. දැන් මෑතකදී ඔබතුමා දන්නව ගරු කතානායකතුමනි ලංකා ඉතිහාසයේ කෙරිච්ච මෑත ඉතිහාසයේ කෙරිච්ච ජවන්තම ගුරු විදුහල්පති වැඩවර්ජනය කරුණා. ඔවුන් විශාල වශයෙන් ඉල්ලා සිටියා ඔවුන්ගේ වැටුප් විෂමතාව වෙනස් කරන්න කියලා. දැන් අපි විශේෂයෙන්ම අධ්‍යාපන බලධාරීන්ගෙන් කියනවා මේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය ඩීමනයිස් කරන්න එපා. ඒක යක්ෂාරූඪ කරන්න එපා. ඒක හෙලා දකින්න එපා. මොකද ලංකාවේ 250,000 ගුරුවරුන්ගෙන් 1,00,000කට වැඩි පිරිසක් ඉස්කෝලවලට එන්නේ නැතුව ලෙඩ නිවාරු දානවා කියන එක දේශපාලන ප්‍රශ්නයක්. කිසිම දේශපාලන පක්ෂයකට පුළුවන් කමක් නැහැ කරු කතානායකතුමනි තනියම ලංකාව අද තියෙන තත්ත්වය අනුව. ලංකාවේ ලොකම ගුරු වෘත්තීය සමිති ව්‍යාපාරය ජයපිට තිබුණොත් අපිට තනියම බෑ. ඒ 1,00,000 ගුරුවරු ගෙදර නතර කරන්න. එතකොට ඒගොල්ලන් සාමූහිකව කල්පනා කරලා මේක තමන්ගේ විරෝධය බල කරා මේක ඒක හැලුඩ දක්වන එක වැරදි අධ්‍යාපන ඇමතිවරයා සහ නිලධාරී. ඔවුන් ඉල්ලා සිටිනවා මොකද්ද? ඔවුන්ගේ විෂමතාවයක් තියෙනවා කියලා වැටුප්පල. ඔවුන්ගේ වැටුප් වැඩි කරලා තියෙනවා. වැටුප් වැඩිවීමයි වැටුප් විෂමතාවයයි දෙකක්. ඔවුන් කියන විදිහට 2020 අවුරුද්ද වෙනකොට පළවෙනි ශ්‍රේණියේ ගුරුවරයෙක්ට කරු කතානායකතුමනි රුපියල් 31,000ක වැටුප් විෂමතාවයක් එනවා. දෙවෙනි ශ්‍රේණියට 21,000ක් එනවා. දෙක ශ්‍රේණියට මගේ දැනීමේ හැටියට 14,000ක වගේ වැටුප් විෂමතාවයක් එනවා ලබන අවුරුද්ද වෙනකොට. ඔවුන් කිව්ව එක විසඳන්න කියලා. ඉතින් ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශ්නයක්ද? රාජ්‍ය සේවා කොමිසමේ ප්‍රශ්නයක්ද? භාණ්ඩාගාරයේ ප්‍රශ්නයක්ද? ওই තුනේම ප්‍රශ්නයක්ද කියන එක මගන්න මට කියන්න තේරෙන්නේ නැහැ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. නමුත් අඩුම ගානේ තමන්ගේ අමාත්‍යාංශයේ ලීවර් එක මතක තියාගන්න. අධ්‍යාපන ඕනම ලෝකයේ ආවුලම අධ්‍යාපන ක්‍රමයක ජියර් එක වෙන්නේ ලීවර් එක වෙන්නේ ගුරුවරු. ගුරුවරු. ඒ ගුරුවරුන්ව ඩීමනයිස් කරලා ගුරුවරුන්ව නිකන් පහත් කොට සලකලා ඔබතුමාට කරන්න පුළුවන් අධ්‍යාපනයක් නැහැ කරු ඇමතුමා. ඒ වගේම තමයි කරු කතානායකතුමනි මට ලිපියක් බාර දීලා තියෙනවා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනත්‍ය සේවයට අදාළව ගැටලුවක්. 2015 මේ සේවා ව්‍යවස්ථාවට අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19කට ගුරු විද්‍යාල 8කට සහ ගුරු මධ්‍යස්ථාන 11කට පත් කළ යුත්තේ ගුරු අධ්‍යාපනත්‍ය සේවයේ නිලධාරීන් පමණයි. නමුත් දැනට ගත්තොත් ගිරාගම ගුරු විද්‍යාලය, පිළිමතලාව හා ගාල්ල උණුවටුන අමරසූරිය ගුරු විද්‍යාලය වගේ ඒවායි ඒ අධ්‍යාපන ගුරු අධ්‍යාපන සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් අය තමයි ඉන්නේ. ඊළඟ තමයි මම හැන්සාට් කරන කරු කතානායකතුමනි මේ ලිපිය වයඹ පළාතේ ගත්තොත් ගරු කතානායකතුමනි මට වෙලාව දෙන්න එමු. මං ඉන්නවා.
ඔව් ඒක ඔබතුමා අකුරුද?
ගරු කතානායකතුමනි
මම කතාවේදී දෙනකන් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මට මේකම දෙන්න.
මේ එහෙම එකක් නැහැ ගරු කතානායකතුමනි. ඒ කියන්නේ නෑ.
එතුමා කතා කරන්න.
ගරු ඇමතුමා විවේචනයට හුඟම් දීලා පස්සේ පිළිවෙලට උත්තර දෙන්න. ඒකට කලබල වෙන්න එපා. ඒ නිසා මම වගකීමෙන් කියන්නේ වැරද්දක් තියෙනවා ඔබතුමා පෙන්වලා දෙන්න. හොඳයි. ඒ නිසා ගරු කතානායකතුමනි මේ ඇමතිවරු වෙනවනේ අහන් ඉන්නවද එහෙනම්? දැන් මම ඊයේ කතා කරා මෙතන අගමැතිවරු අහන් හිටියද? අගමැතිගේ නියෝජ්‍ය ඇමති අහන් හිටියද? ඇමතුමා මම මේ පාර්ලිමේන්තුවේ සැලකිය යුතු වගකීමකින් කටයුතු කරන මන්ත්‍රීවරේ. හොඳද? ඒ නිසා මෙතන එක ඇමතිවරයෙක් එන්නේ අද බලන්න ආණ්ඩු පක්ෂ කීයද ඉන්නේ කියලා. ඊයේ නෑ මං ඊයේත් එහෙමයි. ඊයේ අගමැතිවරයා කතා මම අගමැතිවරයා කමාත්‍යංශ කතා කරා. අගමැතිවරයා මගදී නැගිටලා ගියා. රාජ්‍ය ඇමතිවරයෙක් හිටියේ නෑ. ඒ නිසා ගරු කතානායකතුමනි
කතා කරන්න.
ඒ නිසා ගරු කතානායකතුමනි මට බාධා කරන්න එපා. මං කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ මට කරුණ ඉදිරිපත් කරන්න පුළුවන්.
නෑ ඔබතුමා කතා කරන්න දැන්. හරි.
ඒ නිසා මට බාධා කරපු වෙලාව ඔබතුමා මට දෙන්න. මොකද එහෙම අයිතියක් නෑනේ ඇමතිවරුන්ට. ඊළාට ගත්තොත් මෙතුමාට වදින්නේ ඒ නිසා තමයි මේ නැගිට්ටි කියලා මට හිතෙන්නේ. වයඹ පළාතේ කරු කතානායකතුමනි ගුරු මධ්‍යස්ථානවල ඉන්නවන ගුරු අධ්‍යාපනත්‍ය සේවයේ කට්ටිය. දැන් කවුද ඉන්නේ? මේ අය පත් කළා තියෙන්නේ ගුරු අධ්‍යාපනත්‍ය සේවයේ කට්ටිය නෙමෙයි. පත් කළා තියෙන්නේ වෙන වෙනත් අධ්‍යාපන සේවාවල කට්ටිය. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම ගත්තොත් නිකවරටිය ආනමඩුව පුත්තලම ගුරු මධ්‍යස්ථානවල වැඩ ආවරණය කරන්නේ ඒ ගුරු අධ්‍යාපනත් සේවයේ කට්ටිය නෙමෙයි. මෙතුමා කොහොමත් ප්‍රසිද්ධාගරු කථානායකතුමනි මන්නාරමට වවුනියාවට පවා සුළු සේවකයන් නාරම් වලින් කුලියා පිටියෙන් දාලා. ඒ නිසා මෙතුමා දේශපාලන හෙංචයියන්ව තමන්ගේ පාක්ෂිකයන්ව රස්සා දිනේ පදරමින් ඉතාම කතයි කරු කථානායකතුමනි. වවුනියා වගේ අති දුෂ්කර ප්‍රදේශයකට මම මේක හැන්සට් කරලා තියෙනවා ඒ ලිපි. මඩුකන්ද ජාතික පාසලේ සුළු සේවකයන් හතර දෙනාම පත් කරා මන කුලියා පිටියේ. ලැජ්ජයි. නුවර දෙමළ ජාතික පාසලට පත් කරා කුරුණෑගලින් ලැජ්ජයි. ඕවා කිව්වට පස්සේ තමන්ගේ වෙන වැරදි වෙන තමන් කරපු වෙන දේවල් කියලා වහගන්න හොඳ නැහැ. ඒ නිසා මම ඔවා කියන්න හිටියේ නැහැ. ඒ නිසා තමුන්නාසේ එක මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ ගරු අමතුමා. නමුත් අපි දෙයක් වගකීමෙන් කතා කරන මිනිස්සු. ඒ නිසා නිකන් ඉන්සල්ට් කරන්න කෙනෙක් නෑ කිසි කරුණක් මෙතන. ඊළඟට ගරු කථානායකතුමනි ඔබතුමා මම හැන්සට් කරනවා. ගරු කථානායකතුමනි ඊළඟට ගරු කථානායකතුමනි වැදිලා හොඳටම. ගරු කථානායකතුමනි මම ඊළඟට කියන්නම් ඊළඟ ප්‍රශ්නයක් 2019 පළවෙනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය. 2018 24 2018 චක්‍රලේඛය. මේ චක්‍රලේඛයේ ගරු කථානායක කොහොමත් අපි දන්නවා පළවෙනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් වීමේ ගැටලුව චක්‍රලේඛයට විසඳන්න පුළුවන් කන් නෙමෙයි. මොකද ඒක විසඳන්න වෙන්නේම හොඳ ප්‍රාථමික පාසල් පද්ධතියක් ඇති කිරීමෙන් පමණමයි. නමුත් ගරු කථානායකතුමනි දැන් ළඟම පාසල හොඳම පාසල කියන සංකල්පය හොඳ එකක් ඒක වැඩ හොඳ නැති වුණාට. දැන් ඒ චක්‍රලේඛයේ අනුව මේවර ලකුණු දීමේ ක්‍රමවේදය වෙනසක් කරලා තිබුණා. මොකද්ද? ඒක තමයි අර පදිංචිය සඳහා පදිංචිය ආසන්නයේම පදිංචි කට්ටියට ලකුණු 96ක් පමණ, ඒ කියන්නේ වෙන පාසලක් නැතිනම් ආසන්න පදිංචි අයට ලකුණු 96ක් ගැනීමේ හැකියාවක් තිබුණා කලින් තිබිච්ච චක්‍රලේඛ වලට අනුව. නම් මෙවර චක්‍රලේඛයෙන් කරපු දේ තමයි ඒ අර ඔප්පුවට ඔබතුමා දන්නවා ඒ දරුවා ඉන්න ඉඩමේ ගෙදර ඔප්පුව දෙමව්පියන්ටම අයිතිනම් ඔවුන්ට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. අම්මා එයාගේ දෙමව්පියන් වෙනුවට 100ට ආත්තම්මට නම් අයිති ලකුණු ලැබෙන්නේ ඊට වඩා අඩුවේ. දැන් මෙවර ඔබතුමාලා චක්‍රලේඛයෙන් කරපු දේ තමයි ලකුණු ප්‍රමාණය වැඩියෙන් අඩු කළා. මොකද ඔබ අපි දන්නවා අපේ ගොඩක් නිවාස ප්‍රශ්නයක් තියෙනවා. පවුලක දරුවන් දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. ඒ නිසා අම්මලා තාත්තලාට හැකියාවක් ලැබෙන්නේ නැහැ ආත්තම්මලා 100ටට මේ දරුවන් ඔක්කොටම ඉඩම් බෙදලා දෙන්න, ගෙවල් බෙදලා දෙන්න.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
ගරු කථානායකතුමනි මම අපේ නලින්ද ජාතික සමන්තුතුමාගේ විනාඩි 5ක් ගන්නවා.
එහෙනම් 5ක් හොඳයි.
ඉතින් ඒ නිසා මම කිව්වේ ඒ එහෙම පදනමක් තියෙන සාමාන්‍ය ස්වරූපයක් තියෙනවා. එක පවුලේ දරුවන් 2-3 දෙනෙක් ඉන්නවා. ඒ දරුවන්ගේ දරුවන් ඇති වුණාම ඒ හැම දරුවෙක්ටම අම්මලා තාත්තලා හැකියාවක් ලැබෙන්න ඉඩමයි ගෙදරයි ලියලා දෙන්න. මොකද අපේ රටේ ස්වභාවයක් එක විස්තීර්ණ පවුලක අපි ජීවත් වෙන්නේ. ඉතින් ඔබතුමාලා කරපු දේ තමයි ලකුණු අඩු කරා අර 100 ආත්තම්ම 100ගේ තයිටි තියෙන ඔප්පුවට කලින් කපුව ප්‍රමාණයට වඩා මේ පාර කපුව ප්‍රමාණය වැඩි. ඒ නිසා දැන් වෙලා තියෙන දේ තමයි දරුවන්ට ළඟම පාසල ළඟ උන් ඉන්නවා. ඒක සමහරට හොඳම පාසල වෙන්න පුළුවන්. නමුත් යන්න බෑ ඔබතුමාලා මේ කරපු චක්‍රලේඛයේ විකෘතිභාවය නිසා. ඒ නිසා මේකෙන් විශාල පීඩාවට පත් වුණා මම හිතන්නේ විදුහල්පතිවරු සාක්ෂි මේ පිළිබඳව. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි දැන් අපේ රටේ අධ්‍යාපනයේ ඉතා වැදගත් කනතුරක් තමයි විදුහල්පතිවරු. දැන් ජනමාධ්‍ය වාර්තා කළා තියෙනවා මම ඒකත් හැන්සට් කරනවා ජාතික පාසල් වල ජාතික පාසල් 352 ගරු කථානායකතුමනි 303ක ඉන්න වැඩ බලන විදුහල්පතිවරු. දැන් වැඩ බලන විදුහල්පතිවරු හිටියට පස්සේ මොකද වෙන්නේ? වැඩ බලන විදුහල්පතිවරේ හැම වෙලාවෙම එයාට සිද්ධ වෙනවා පළාතේ ඉන්න අධ්‍යාපන ඉහළ නිලධාරියාගේ එක්ක පළාතේ දේශපාලනඥයාගේ නැත්නම් ඊටාම නරක ලෙස කටයුතු කරන ඇඟිලි ගහන සමහර ආදිශිෂ්‍ය සංගම්වල අත්අඩංගුවටපත් වෙන්නේ. ඒ නිසා අපි දැනගන්න කැමතියි මේක රාජ්‍ය සේවා කොමිෂනයේ ප්‍රශ්නයක්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රශ්නයක්ද මම දන්නේ. ජාතික පාසල් 353ේවත් ස්ථිර විදුහල්පතිවරු පත් කරන්නේ කටයුතු කරන්න කියන එක ඉල්ලනවා. මොකද නැත්තම් ඒ විශාල ප්‍රශ්නයක්. ඒ වගේම තමයි මේ බොහෝ පාසල්වල විශේෂම ගත්තොත් ඊළඟට පළාත් සභා මට්ටමින් ගත්තත් මේක විශාලයි. රට පුරාම ගත්තොත් ගරු කථානායකතුමනි විදුහල්පතිවරු 4000ක් පමණ වැඩ බලන මට්ටමක තමයි තිබෙන්නේ. දැන් විශේෂයෙන් පළාත් සභා මට්ටමේ තියෙන අධ්‍යාපනය සහ මුලින්ම විනාශයක් කියන්න පුළුවන් 99%. මහිතන්නේ ලංකාවේ 13 වෙනි සංශෝධනයෙන් වැඩිම හානිය වෙච්ච ක්ෂේත්‍රය අධ්‍යාපනය. ඒක සම්පූර්ණ හෙංචයියංග ව්‍යාපෘතියක් බවට පත් කළා තියෙනවා අධ්‍යාපනය පළාත් සභා ඇමතිවරු හරහා. ඒ නිසා මේ අති බහුතරය දරුවන් එන්නේ පළාත් සභා පාසල් හරහා ඔවුන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් මේක මත සීනවා. ඒ නිසා තමයි මේ වැඩබලන විදුහල්පතිවරු කියන තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි කරු සභාපති කතානායකතුමනි මම සාමාන්‍ය අධ්‍යාපනය ගැන කතා කරද්දී අපි දැනගන්න කැමති මාධ්‍ය වාර්තා කරලා තියෙන එකත් මම හැන්සාට් කරනවා. ළමුන් 50ට අඩු පාසල් 1480ක් තියෙනවා ඔබතුමා ලේව වහන්නද යන්නේ කියලා. ඒ වගේම ගිය අවුරුද්දේ පාසල් 101ක් වහලා තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා අද පුවත්පත. මම දැන 2019 3 11 වෙනිදා වාර්තා කරලා තියෙන්නේ. මම ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් මේ නාමලේඛනය 101 හොයිට අඩු හෝ වැඩි නම් ඒක ඔබතුමා මෙතන සභාගත කරන්න කියලා. ඒ වගේම තමයි පාසල් පෙළපොත් එක වෙලාවට හම්බෙන්නේ. ගරු කතානායකතුමනි විශේෂම ගත්තොත් තොරතුරු තාක්ෂණ විෂය මට මතක අවුරුද්දකට දෙකකට කලින් 10 වසරේදී ලැබෙන්න ඕන කරන තොරතුරු තාක්ෂණේ පොත හම්බුනේ 11 වසරේ. මේ අවුරුද්දේ තත්ත්වය ලොකු වෙනසක් නැහැ 7 8 වසරවලට අදාළ. සමහරකට හම්බලා තියෙන්නේ මේ සතියේ දෙකකට කලින්. එසව එක්කෝ පරිපාලන අවුලක් තියෙනවා එක්කෝ වංචනික වැඩ කරන්න කියලා ප්‍රමාදලා තියෙනවා එක්කෝ ඒ වගේම දැන් තමුන්නාසේ පොත තමුන්නාසේක මූණ දාගත්තා අච්චු පොත්වල ඇත්තටම කවුරු කතා නැගද්ද මට කිසි ප්‍රශ්නයක් නැහැ ඔබතුමාගේ මූණ දැම්මට මේ ඉස්කෝලවල මේ අච්චු පොත් කියලා කියන්නේ කවුරු කතා නැගතුමනි අපි ඊළඟට දෙන දෙනවා අපි ඒව දරුවන්ට කියනවා ඊළඟ දරුවන්ට දෙන්න කියලා හැමදාම අපි අධ්‍යාපන අමතුරු හැමදාම මුදල් අමතුරු වශයෙන් ඉන්නේ නැහැ දොහම ගත්ත මුදල් ඇමති තීන්දුව කරොත් එයාගේ මුණ දා ගන්න සල්ලි කොලවල දැන් මේ වගේ පහළ මට්ටමට වැටෙන්න එපා ඔබතුමා මේ රටේ වැදගත් අනතුරක් දරන ඇමතිවරේ දැන් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ඔබතුමාගේ ෆොටෝ එක දාන්න විතරක් මොකද ෆෝ කලර් කරන්න ඕන මිලියන් 29ක් වැඩිපුර ගියා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මං කියන්න මගේ වෙලාවෙන් නම් අඩු කරන්න එපා කතා නැගතු
අගින විරාජ් කාර්ය සමිතුව පයින්
බෝනේ කතානායකතුමනි මේක කාර්ක සභා අවස්ථාව මට මේක දෙන්න මෙතුමා සම්පූර්ණ මගේ නම සඳහන් කරලා අසත්‍ය ප්‍රකාශ කරනවා මේ පොත් ගැහිමේදී පණ වීඩියෝ ෆොටෝ එක දාලා රුපියලක් කෝ වැඩිපුර ගිහිලා තියෙනවා කියලා ඔප්පු කරොත් මම අධ්‍යාපනික පිටින් අස් වෙනවා
මොහොත් තුජි හොඳයි
ගරු කතානායකතුමනි ඔබතුමා දැනගන්න අමතුමා නිසි ගෞරවතුමම කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න පෙර සිට තමයි මම මේක අධ්‍යාපන අමාත්‍යාංශ විවාදේ කතා කරන්නේ ඒක දැනගන්න මම හැමදාම මේ අධ්‍යාපන අමාත්‍යාංශ විවාදෙදී දෙයක් පිළිවෙලට සූදානම්
වෙනවා ඒ ආදී තුනක් තියෙනවා ගරු මන්තුමා
මම කිව්වේ ඔබතුමා මම 2015 7 වෙනි මාසේ ගැසට් එක ගැහුවා කියලා කිව්වෙත් ඒකේ අනියම් ගරුත්වයක් ඔබතුමාට එන්න ඕන නිසා නැත්තම් මට ගැසට් එක දෙන්නේ නොකියන්න තිබුණා ගුරු අධ්‍යාපන සේවය අතිකරේ 2015 ගැසට් එකෙන් කියලා මම කිව්වේ දැනුවත්ද? හැබැයි ඒගොල්ලන්ගේ චෝදනාව මොකද්ද? ගැසට් එකෙන් ගුරු අධ්‍යාපන සේවය අති කරලා ඒ තනතුරු වලට වෙන අයපත් කරනවා කියන කයි මිනිසුන්ගේ ඒ මිනිසුන්ගේ තියෙන චෝදනාව. නැත්තම් මට දිනෙත් නොකියන තිබුණා. ගරු ඇමතුමා අපි වගේ පටු විතර හිතන මිනිස්සු නෙමෙයි. මම වගකීමෙන් කිව්වේ මෙතන මේ තියෙන දේවල් මාධ්‍යවල වාර්තා වෙලා තියෙන දේවල් අපි සියලා දන්නේ නැති වෙන්න පුළුවන් වරදින්න පුළුවන්. නමුත් කිසිම දේශයකින් නෙමෙයි. ඒ වගේම ඒ නිසා අඩු ගානේ ප්‍රශ්නකට අහුම්කම් දෙන්න පුරුදු වෙයි. ඊළඟ කරු කතානායකතුමනි දැන් බලන්න. දැන් ඔබතුමාලා රාජ්‍ය අධ්‍යාපනයට මුදල් කපන ගමන් මොකද කරන්නේ? ඔබතුමාලා රාජ්‍ය බදු මුදල් වෙන් කරන කරු කතානායකතුමනි පුද්ගලික බිස්නස් වලට. දැන් මම මෙතන රාවය පුවත්පතේ 2019 2 3 වෙනිදා මම මේක සංවේදී කරුණක් නිසා මම ඉතා පරිස්සමෙන් කියන්නේ පෞද්ගලික පාසල් 400කට රජයෙන් වැටුප් දීමට යයි. ගරු කතානායක ඔබතුමා දන්නවා 1961 දී පාසල් පද්ධතියෙන් කොටසක් පවරගත්තා. පවරගත්තා විද ආගමික සංවිධාන වලින් පවත්තංගේ පාසල් තිබුණා. ඒවන් යම් කොටසකට තිබුණා අයිතියක් දුන්නා මොකද්ද? රජයෙන් ගුරුරුන්ට පඩි ගෙවනවා කලවනාකරණය ඒ ආගමික සංස්ථා.
ගරු මන්ත්‍රීතුමා වෙලාව අවසන්ගෙන එනවා.
ගරු කතානායකතුමා මට බාධා කරපු ටිකට
ඒක අමාරුයි එහෙම අමාරුයි. තවතාව විනාඩියක් තියෙන වෙර ගන්න විනාඩියක්.
ඒ නිසා දැන් ඔබතුමාලා කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා මොකද්ද? දැනට තිබෙන මේ රජයේ ආධාර ලබන උපකෘත පාසල් වලට ශාඛා ආරම්භ කරා. මම නම කියන්නේ ශාඛා ආරම්භ කරන්න ඒ ශාඛාවට පරිගණන තමුන්නාසල. දැන් මේක ජාතිවාදී ආගම්වාදී පැත්තෙන් මතු කරමින් එන්නේ. ඔබතුමාට කිසිම 61ේ පනතනෝගරු කතානායකතුමනි පෞද්ගලික ආණ්ඩුවට ඇරෙන්න වෙන කිසි කෙනෙක්ට ඉස්කෝල පටන් ගන්න බෑ. ඒකයි නීතිය. ඔබතුමා ලේවට අවසර දීලා තියෙනවා පෞද්ගලික අධ්‍යාපනයට යන්න. නමුත් ඒ විතරක් නෙමෙයි දැන් ඔබතුමාල මොකද කරන්නේ? දැනට තිබෙන පාසල් වල ශාඛා පටන් ගන්න. මම අහන්න කැමතියි. දැන් අපෙන් අහනවා කතානායකතුමත් මමත් එක පාසල ඉගෙන ගත්තද අපේ ආදිශිෂ් සංගමෙන් අහනවා. එහෙනම් අපේ පාසලේ ශාඛා මේ අනුරාධපුරේ ගාල්ලේ මාතර ආරම්භ කරන්න ආණ්ඩුව පඩි ගෙවනවද? එහෙම ගෙවනවද? ඒ නිසා ඔබතුමාලට නීති විරෝධී අනිත් එක මතකද ගන්න ජාතිව අද ඕනකරු කතානායකතුම මොකද්ද? අද ඕන වෙන්නේ මේවා. අද ඕන වෙන්නේ බලන්න ශ්‍රී ලංකා පොලිසිය කියලා තියෙනවා. ඒකේ සිංහල දෙමළ කමක් නැහැ. මොනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා. ඒකේ සිංහල දෙමළ කමක් නැහැ. ඕන වෙන්නේ මොනවද? ශ්‍රී ලංකා පාසල්. ඒකේ සිංහල දෙමළ කතෝලික හින්දු ඔක්කොම ඉගෙන ගන්නවා. අඩු ගානේ දැන්වත් එහෙම පටන් ගන්න පුරුදු වෙන්න. ඒ නිසා මේක වැරදි කියන එක. ඒ වගේම මම අවසාන වශයෙන් උසස් අධ්‍යාපන මතුමාට කියන්න කැමති ශිෂ්‍ය මර්ධනය. ඔබතුමාලගේ ප්‍රතිපත්ති වෙලා තියෙන ශිෂ්‍ය මර්ධනය. ඒ නිසා අඩු ගානේ අලුත් උසස් අධ්‍යාපන මතුමාගේ අපි ඉල්ලා සිටිනවා මේ ශිෂ්‍යයන්ට ඔලු පහර දෙන එක. මේ අඬු කඩන එක ඒගොල්ලන් රිමාන්ඩ් භාරයට බත් කරන එක ඔබතුමාලගේ අධ්‍යාපන ප්‍රතිපත්ති කරන්නේ නැතුව ඒ ශිෂ්‍ය නායකයන් නිදහස් කරලා ඔවුන් සමඟ සාකච්ඡාවකට ඇවිල්ලා ඔවුන්ගේ ප්‍රශ්න විඳන්න කියලා ඉල්ලා සිටින්.
හොඳයි බොහොම සුදී.
මට තත්පර 10 මම විනාඩියක් මම අපේ මන්ත්‍රීතුමාගෙන් තව එකක් ගන්නවට කතා කරනවා. එකම දෙයක් කියන්න මොකක්ද? ගරු කතානායකතුමනි මෙන්න මේ දේ. අද පාසල් කියන ඒවා අපේ රටේ සංස්කෘතිය සහ සදාචාරය පවරා දීමේ මධ්‍යස්ථාන ඕනම රටක. නමුත් මම දැනගන්න කැමතියි මේවා අද රටේ මිත්‍යා පවරා දීමේ මධ්‍යස්ථාන වෙමින් තියෙනවා. ඔබතුමා දන්නවා අද සමහර පාසල් වල විභාගයට ඇඩ්මිෂන් එක අස්සම් කරන්න කලින් රාහු කාලේ බලනවා. මම කියන්නේ ඒක පෞද්ගලික අයිතියක්. කිසි ප්‍රශ්නයක් නැහැ. යම්කිසි ගුරුවරයෙක් රාහු කාලේ බලනවා නම් බලන්න දෙන්න. දේශපාලනඥයෙක් රාහු කාලේ බලනවා නම් බලන්න දෙන්න. දැන් අපි කරු කතානායකතුමනි චීනු ඉස්කෝල දන්නේ නැති කාලේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය විද්‍යාව වෙනගත්තු රටක් මේක. අද චීන හඳේ කපුවවනවා. අපි රාහුගේ කේතුවට වන්දනව දරුවන් ලව්වා. ඔබතුමාට අයිතියක් නැහැ හැම කරන්න. ඒ නිසා
කරුණාකර
මේ මිත්‍යා වපුරම නතර කරන්න කියලා
ඉල්ලා සිටිනවා. ගරු අධ්‍යාපන ඇමතිතුමා ඔබතුමායි වෙලාවෙන් ඉල්ලා දෙන මිනිත්තු කිහිපයක් අපි අඩු කරලා අවස්ථාව දෙන්න පුළුවන් කමිටි ස්ටේජ් ඉඳ.
ඔව් ගරු කතානායකතුමනි මේ කාර්ක සභා අවස්ථාවේදී අපිට පිළිතුරු දෙන්න පුළුවන්කම තියෙනවා. මෙතුමා ගෙනහැර දැක්වුවා මේ විශේෂයෙන් ගුරු මධ්‍යස්ථාන වලට සහ විද්‍යාපීඨ වලට මේ ගුරු අධ්‍යාපන අචෙන් නැහැ කියලා. මේක සම්පූර්ණ බොරුවක්. එකක් නැතුව තිබුණා තමයි. අපි 2015 ආවට පස්සේ 1190ක් බදව ගන්න කටයුතු කළා. කොටසක් ඒක ඔක්කොම ආවේ නැහැ. දැන් ආයෙ ගැසට් කරන්න තියෙනේ කරලා තියෙනවා. ඉතින් ඊට වැඩිය කරන්න අපිට දෙයක් නැහැ. අනිත් එක ඔබතුමාර කියනවා මේ අච්චුපොත් වලට මගේ මූණ දැම්මයි මේ වියදම් වැඩි වුණා කියලා. සම්පූර්ණ බොරු. ඔබතුමා ඉස්කෝලේ යන කාලෙත් අපි ඉස්කෝලේ යන කාලෙත් අධ්‍යාපන ඇමතිතුමාගේ පණිවිඩයක් තිබ්බා. ඒ පණිවිඩය පිටුගාන්න තමයි හදන්නේ. ඒ වගේම මේ කොලේ මොනවද දාන්න කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒකට සත පහක්වත් වැඩියෙන් යන්නේ නැහැ. අභියෝග කරලා කිව්වනේ ඔබතුමා මේ නිකන් මේ එක එක දෙන මේ ලනුකන් එපා. ඔබතුමා වැද මේ 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 වගේ කීතු දේශපාලඥයෙක්. ඒ නිසා වැරදි තොරතුරු දෙන්න ඔබතුමා කියපු 80%ක් වැරදි. දැන් ඔබතුමා කව පුහුණු නැති ගුරුවරු ඉන්නවා කියලා මේ ගණිතය විද්‍යාව. මේ ගුරුවරු මේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය අහනවා ගුරුවරු පුහුණු නිරන්තර පුහුණු. අද මේ වෙනකොට 95%ක් විතර පුහුණු කරලා ඉවරයි. විද්‍යාපීඨවල ඒ වගේම ගුරු පුහුණු මධ්‍යස්ථානවල මේ වෙනකොට කරු කතා නැගතුනේ අලුතෙන්ම ගුරු පුහුණු මධ්‍යස්ථාන 40ක් හදලා තියෙනවා. ඒ නිසා ඔබතුමා ද්වේෂයෙන් කතා කරන්න එපා. ඔබතුමා වැරදි තොරතුරු දෙන්න එපා. ඒක වැරදි. ඔය ඔබතුමා ඉදිරිපත් කරපුවා 95%ක් වැරදි. ගරු කතානායකතුමනි අපිට මේක විවාදයන්නේ මේ ගරු මැති අමතිවරු විවාදේ කරන අවස්ථාවේ අපිට ඒවට උත්තර දෙන්නත් දෙන්න මම දවසම ඉන්නම් අද නැත්තම් වෙන්නේ වැරදි මතයක් එනවා සම මේගොල්ලෝ කතා කරලා යනවා උත්තර මේ දෙන්න වෙන්නේ
ගරු මන්ත්‍රීතුමා මගේ විනාඩි දෙක අයින් කරනවා හොඳයි බොහොම ස්තුතියි ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා
කතානායකතුමනි
විනාඩි 10ක් තියෙනවා
කතානායකතුමනි අද විමල් රත්නායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු සමහර විස්තර වැරදි කියලා ඇමතිතුමා අධ්‍යාපන ඇමතිතුමාම ඒවට පිළිතුරු දෙනවා. ඒ වගේම මම එක කරුණක් පමණක් කියන්න කැමැති. ඒවිල සමහරවට තර්කය මට පිළිගන්නත් බෑ. උදාහරණයක් ඇටියට මේ රටේ හුඟක් වෙලාවට කියනවා පාසලක් වහන්න එපා කියලා කියනවා. පාසලක් වහන්න එපා. දැන් කිව්වා වහන පාසල්වල නම් කියන්න කියලා, ඒක ඉදිරිපත් කරන්න කියලා. ඒක ඉදිරිපත් කළ යුතුයි. නමුත් පාසලක පාසලක සංඛ්‍යාව විතරක් නෙමෙයි පාසල්වල තියෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැදගත් වෙනවා. එතකොට පාසලක අවම සංඛ්‍යාවක් සිටිය යුතුයි. අවම සංඛ්‍යාවක් සිටින්න ඕනේ. මොකද එතකොට තමයි විෂයන් සීමා වෙන්නේ නැත්තේ, ක්‍රීඩාවලට අවස්ථාවක් ලැබෙන්නේ, කලාවට අවස්ථාවක් ලැබෙන්නේ, ගායනය වාදනය නාට්‍ය වගේ දේවල්. මොකද සංඛ්‍යාව හුඟක් අඩු නම් හුඟක් වෙලාවට ඒ පැත්තෙන් අධ්‍යාපනයේ අඩුපාඩුවක් වෙනවා. ඉතින් මං හිතන්නේ අපි ප්‍රායෝගිකව යුතුයි. ඉතින් මේකට ගේන තර්කය ඇවිල්ලා හුඟක් තැන්වල ගමේ පාසල තියෙන්න ඕනේ. මොකද අම්මට සමහරලාට දරුවව හුඟක් දුර ගෙනියන්න තියෙනවනම් ගෙනියන්න අපහසුතාවයක් තියෙනවා කියන එක. හැබැයි ඇත්තටම ජාතික පාසලක් දුන්නහම අපි දන්නවා මේ රටේ ඕනෑම දුරක් ගමන් කරන්න ලෑස්තියි කියලා දෙමව්පියන් දරුවන්ව අරගෙන. ඉතින් මං හිතන්නේ මේක ගුණාත්මක භාවය ගැන ගැටලුවක් තියෙනවා. අද මේ වාද විවාදය අහන්න මේ බැල්කනියේ අපේ ශිෂ්‍යයන් සිටිනවා. මගේ ශිෂ්‍යයන්ට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. එතකොට මොකක්ද මේ යහපත? මේ අයට තියෙන යහපත මොකක්ද? දැන් මම දන්නවා අපි අපේ මහජන දිනයට ගිහාම හුඟක් තරුණ තරුණියන් එනවා අපිව මුණ ගැසෙන්න. මුණ ගැසෙන්න ඇවිල්ලා අපෙන් ඇත්තටම ඉල්ලන්නේ රැකියාවක්. ඇත්තටම මේක ලැජ්ජ වෙන්න කරුණක්. දේශපාලකෙක් හොයාගෙන එනවා රැකියාවක් ඉල්ලන්න. මං හිතන්නේ මේක ලංකාවේ තමයි සිදුවෙන්නේ, අනිත් රටවල් වල මේ වගේ දේවල් සිදුවෙන්නේ නැහැ. එතකොට මේක ඇත්තටම ලැජ්ජ වෙන්න කරුණක්. මොකද හුඟක් වෙලාවට මේ අපිට අපෙන් රැකියාව ඉල්ලන්න එන මේ දරුවන් අපිට වැඩිය සාර්ථක අධ්‍යාපනය කරලා තියෙනවා, අපිට වැඩිය හොඳ ලකුණු ලබාගෙන තියෙනවා. නමුත් අපිව හොයාගෙන එනවා මේ දරුවන් අපෙන්, මේ ශිෂ්‍යයන් අපෙන් රැකියාවක් ඉල්ලන්න. ඉතින් මේ ගුණවත් අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ. මේක ඇවිල්ලා සහතිකයක් පිළිබඳ පමණක් නෙමේ, උගත්කම පිළිබඳව තමයි අධ්‍යාපනය විය යුත්තේ. උගත්කම පිළිබඳව. ඒ වගේම මේ අධ්‍යාපනයෙන් ඉහළ ආදායමක් ලබා ගන්න ඒ අයට අවස්ථාවක් තිබිය යුතුයි. දැන් CWW කන්නංගර මැතිතුමා ඔහු සඳහන් කළා, දරුවන්ට අපි උගන්වන්නේ මොනවද සිතන්නේ වෙනුවට කොහොමද සිතන්නේ කියන එක. Children must be taught how to think, not what to think. මං හිතන්නේ මේක බොහොම වැදගත් ගුණාත්මක භාවය ගැන. දරුවන්ට අපි උගන්වන්න ඕනේ මොනවද හිතන්නේ වෙනුවට කොහොමද හිතන්නේ කියන එක. ඉතින් අපි දන්නවා 1942 විශේෂ කාර්ග සභාවක් පත් කළා ඒ පාර්ලිමේන්තුව. කාර්ග සභාව පත් කරලා කොහොම මුල් පන්තියේ සිට විශ්වවිද්‍යාලය වෙනකන් මේ අධ්‍යාපනයේ නොමිලේ ලබා දෙන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මහු භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය දෙන්න ඕනේ. තුන්වෙනි කරුණ කිව්වා තුන්වෙනි පන්තියේ ඉඳලා ඉංග්‍රීසි භාෂාව උගන්වන්න කියලා කිව්වා. හතරවෙනි කරුණ ඇවිල්ලා අධ්‍යාපන පාඨමාලාවලින් මනස සිත අත සංවර්ධනය විය යුතුයි. A curriculum for the child which will develop his head, heart and hands. මං හිතන්නේ මම අද මේ සීමිත කාලය තුලදී විශේෂයෙන්ම අපි ඒ ගමන යද්දී ඒකේ අඩුපාඩු තියෙනවා, ඒක නිසැකයි. නමුත් ඒ ගමන යනකොට අපි විශේෂයෙන්ම බලන්න ඕනේ කොහොමද අපේ අධ්‍යාපනයෙන් ඒ දරුවට ආදායම පැත්තෙමුත් කොහොමද යහපතක් විය යුත්තේ කියන එක. එතකොට කොහොමද අපි ඒ ඉඩකඩ හදන්නේ? අපි දන්නවා අපේ රටේ සමහර අම්මලා තාත්තලා තියෙන ඉඩම් කෑල්ල සමහරල විකුණලා ඒ ලැබෙන මුදලෙන් තමයි දරුවට අධ්‍යාපනයක් ලබා දෙන්නේ. නමුත් ඉඩමක් නැත්තම් එතකොට ඒ අයට ඒක කරන්නත් බෑ. ඉතින් අපි ඉඩකඩක් ඇති කරන්න ඕනේ. මේක අවස්ථාවල් පුළුල් කිරීම තමයි වැදගත් වෙන්නේ. අවස්ථාවක් ලබා දෙන්න ඕනේ නැති බැරි අයට ඇති හැකි අය වෙන්න. ඉතින් අපි කිරි වීදුරුව දුන්නා. ඊට පස්සේ අපේ රජයන්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජයන් පසුගිය කාලවලදී නිල ඇඳුම් දුන්නා, පොත්පත් දුන්නා. ඊට පස්සේ අපේ වත්මන් අධ්‍යාපන ඇමතිතුමා කියලා විරාජ් ඇමතිතුමා රක්ෂණයක් ලබා දුන්නා. ඊට පස්සේ යෝජනාවක් තියෙනවා ටැබ් එක ලබා දෙන්න, යෝජනාවක් තියෙනවා ස්මාර්ට් ක්ලාස් රූම් එක ඇති කරන්න, ඒ යෝජනාව තියෙනවා. ඉතින් අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට අපි හරවන්නට ඕනේ. තාක්ෂණය භාවිතය අත්‍යම අවශ්‍යයි. ගොවි පියා වැව පිරෙනකන් හිටියා වතුර ටික භාවිත කරන්න කුඹුරට. ඊට පස්සේ අර පොහොර ටික දුන්නහම පොල් කටුව පාවිච්චි කරලා පොහොර ටික එකතු කළා. නමුත් ගොවි පුතා කළ යුත්තේ ඒක නෙමෙයි,
ඒ පැලෑටියට අවශ්‍ය වතුර ප්‍රමාණය බිංදුවෙන් බිංදුවෙන් එකතු කරලා ඒකට අවශ්‍ය පොහොරත් ඒ හරහා ලබා දීලා ඒකේ තියෙන ලැබෙන අස්වැන්නේ දෙගුණය තුන්ගුණය හතර ගුණයක් වෙන්නට වැඩි කරන්නට මේක තමයි අධ්‍යාපනයෙන් සිදුවිය යුත්තේ. ඉතින් එතකොට අධ්‍යාපනයට වියදම් කරන එක ගැනත් අද කතා කළා. ඒක ගැන හුඟක් තර්ක කරන්න පුළුවන් වියදම් කරපු ප්‍රමාණය ගැන. ඔව් මම පිළිගන්නවා එක අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩු ඇවිල්ලා සමහරට වෙන් කරන මුදල වියදම් නොවන බව ඒක අද ඊයේ නෙමෙයි මේක දිගටම වෙලා තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් තමයි. ඉතින් මේක අපි ක්‍රමයෙන් මේක වෙනස් කරන්න ඕනේ මේ කළමනාකාරී මූල්‍ය කළමනාකාරීත්වය. නමුත් මේ අවුරුද්දේ වෙන් කරපු මුදලෙන් අපි සෑහෙන ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. අධ්‍යාපනයේ බිලියන 106යි උසස් අධ්‍යාපනයේ බිලියන 81යි පළාත් සභාවල් හරහා බිලියන 136ක් වෙන් කරලා තියෙනවා. නිපුණතාවල් සඳහා නිපුණතා හා වෘත්තීය පුහුණුව හරහා බිලියන 11ක් විතර සම්පූර්ණයෙන්ම බැලුවොත් බිලියන 344ක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රයක් හැටියට ගත්තොත් අධ්‍යාපන ක්ෂේත්‍රයට අපි වෙන් කරලා තියෙනවා. ඉතින් අපි යෝජනාවල් ඉදිරිපත් කරලා තියෙනවා මේ ආයවැයේ. මේ යෝජනාවල් වලින් මොනවද අපි කරන්නේ? අපි මේ යෝජනාවල් කරන්නේ අධ්‍යාපනයට දෙන අවස්ථාවල් පුළුල් කිරීම. මොකද රජයට සියල්ලක්ම කරන්න බැරි වෙලා තියෙනවා. අපි දන්න උසස් පෙළ ඉගෙන ගන්නවා ශිෂ්‍යයන් 103කට වැඩිය 160,000කට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යන්න වරමක් ලබා ගත්තා. 30,000ක් පමණ ජාතික විශ්වවිද්‍යාල වලට ඒ අයව අපි ලියාපදිංචි කරනවා. නමුත් මේ මගේ අනාගතය ණය යෝජනා ක්‍රමය හරහා කරන්නේ පුළුල් කිරීමක් කරන්නේ. අර ඉඩකඩක් ඉඩමක් නැහැ විකුණන්න. එතකොට ඉඩකඩ ඇති කරන්නට ඕනේ. ඒක අපි ලබා දෙන්නේ ණය හරහා ලබා දෙන්නේ. එතකොට ඒ ණය මුදල දුන්නාම ඒ 30,000ට එහා අර තව 130,000ක් වර්ම ලබනවා යන්නේ. ඒකෙන් 10,000ක් විතර දෙමව්පියන්ගේ මුදලින් පිටරටවල වල අධ්‍යාපනය ලබනවා. නමුත් අනික් අයට අවස්ථාවක් නැහැ. පිටරටවල් වලින් අධ්‍යාපනය ලබන කොටස් ඉන්නවා. නමුත් ඒ අය හුඟක් වෙලාවට නැවතත් මේ රටට එන්නේ නැහැ. CWW කණ්ණංගර මැතිතුමා නොහිතපු දෙයකුත් තියෙනවා. ඒක ඇවිල්ලා අපි කියනවා බ්‍රේන් ඩ්‍රේන් කියලා කියනවා. ඉගෙනගෙන ඊට පස්සේ නැවතත් මේ රටට පැමිණෙන්නේ නැහැ පිටරටවල් වලට අධ්‍යාපනයට ගිය අය. ආර්ථික
ගරු මන්ත්‍රීතුමාට විනාඩි 3ක් තියෙනවා ඔබතුමා.
ආර්ථික ගැටලු වලින් පමණක් අධ්‍යාපනයේ තියෙන අරමුණ ඒක නෙමෙයි. දෙමව්පියන් ඉන්නවා, සහෝදර සහෝදරියෝ ඉන්නවා, පවුලේ අය ඉන්නවා, මිතුරන් ඉන්නවා, සමාජයක් තියෙනවා. මේ අය ඔක්කොම අතරමං වෙනවා. ඒ වගේම මේක රටට දායකත්වයක් වෙන්නේ නැහැ. I was studying overseas when 1983 happened. I benefited from an overseas education, but myself and others, we decided to come back. Life and education is not just about economic return. We are born in families and we are born into a society, and we have a duty to serve our families and our societies. Remember that when you return, its education is not just about yourself. Education is about the larger society. Sri Lanka needs you and you must return. This country's future depends on your contribution to this country, and therefore all of us who have had the opportunity of studying overseas, we must contribute to Sri Lanka's future. ඉතින් අද මේ අයවැයෙන් අපේ මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළා මාගේ අනාගතයේ ණය යෝජනා ගැන. ඒ වගේම බිමල් රත්නායක ඇමතිතුමා කිව්වා කලාව ඉගෙන ගන්න වැඩි කොටසක් ඉන්නවා. ඒක ඇත්ත. එතකොට ඒ අයගෙන් සමහරක් එකපාරින්ම තුනෙන් එකක් විතර රැකියාවක් හොයනවා. 160ක් 65ක් විතර දීර්ඝ කාලයක් වෙන අයට රැකියාවක් හොයන්නේ. ඒ නිසා ආර්ට්ස් ටු සයන්ස් කියලා කලා උපාධි ධාරීන්ට විශේෂයෙන්ම තාක්ෂණයේ පැත්තට හරව ගන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා.
ගරු එමෙත්ත වෙලාව අවශ්‍ය වෙන ඉගෙන ගන්නවා.
අපි ඒකට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම කථානායක තුමෙනි කෘෂිකර්මයේ සත්ත්ව පාලනයේ විසිතුරු මත්ස්‍ය වගාව ආදි ක්ෂේත්‍රයන්හි බැකෝ යන්ත්‍ර මෝටර් ග්‍රේඩර් ඩෝසර් වැනි බර යන්ත්‍ර වාහන භාවිතය පිළිබඳව අඩු ආදායම් පිළිස්සකට යුද හමුදායේ දායකත්වයෙන් පුහුණුව ලබා දීමට විදුලි කාර්මිකයන් වීමට වායුකරණ සමීකරණ තාක්ෂණයට භෝජනාගාර සහකාරයන් වීමට පෙදරේවුවන් වීමට ජල නල කාර්මිකයන් වීමට අපි මේ සියල්ලටම මුදල් වෙන් කරලා තියෙනවා.
හමුදාව මෙවැනි කාර්යක්ෂම එකතු කිරීම තුළින් යුද හමුදාවට වගේම තරුණයන්ටත් මේක සුවිශේෂ වටිනාකමක් සිදු වෙනවා. එනිසා කතානායකතුමනි මම අවසන් කරනවා, අධ්‍යාපනයෙන් පමණයි කම්කරුවෙකුගේ දියණියකට වෛද්‍යවරයෙක් වෙන්නට පුළුවන්, අධ්‍යාපනයෙන් පමණයි වඩු කාර්මිකයෙකුගේ පුතෙකුට ඉංජිනේරු කෙනෙක් වෙන්නට පුළුවන්, අධ්‍යාපනයෙන් පමණයි ගොවියෙකුගේ දරුවෙකුට රටේ ජනාධිපති වෙන්න පුළුවන්. මට ලබා දුන්න කාලය නිසා මම ස්තුතිවන්ත වෙනවා.